තමාට යම් කිසි සිද්ධියක් වුණාද මේ මහේත්‍රාත්වරයා සම්බන්ධව?
ඔව්.
ලুকু අරගලයක් කරන්න බලාගෙන නෙමෙයි මම මේකට පැටළුනේ. අහිංසක මිනිසෙක් මගේ ළඟට ඇවිල්ලා ඒකේ කතාවෙන් මම විශ්මයට පත් වුණා.
දැන් බරපතල චෝදනාවක් නඩුකාර වෙරේ විත්තිකාර රෙමන් කළා. විත්තිකාරගේ බිනා දූෂණය කරනවා කිව්වහම ඊට වඩා බරපතල චෝදනාවක් දෙන්න බෑ.
සාමාන්‍යයෙන් තියෙන සල්ලි වලට යට කරා. දුප්පත් මිනිස්සුනේ.
විත්තිය ඉටුවීමේ ක්‍රියාදාමය තුළ මහා අවුලක් මේ රටේ තියෙනවා.
අද නොදුරු සිනමාවෙන් අපි කතාබහ කරන්නට සූදානම් වන්නේ පසුගිය සති කීපය පුරාවට ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහට ලක්වුණු සිනමා නිර්මාණයක් පිළිබඳව. ප්‍රසන්න විතානගේ කියන ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කළ වාර්තාමය චිත්‍රපටයක් වන සයිලන්ස් ඉන් ද කෝට්ස්, එහෙමත් නැත්නම් මුසාවිය නිහඬයි කියන චිත්‍රපටයට පසුගියදා ශ්‍රී ලංකාව තුළ යම්කිසි ආකාරයක උසාවිය විසින් වාරණයක් පනවා තිබුණා. නමුත් මේ වන විට මේ වාරණය ඉවත් වී මේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරීමට අධිකරණය විසින් තීරණයක් ගෙන තිබෙනවා. මේ සිනමා නිර්මාණය, මේ වාර්තාමය චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තුළ වැදගත් සිනමා නිර්මාණයක් වන්නේ ඇයි? විශේෂයෙන්ම අපිට ශ්‍රී ලංකාව තුළ වාර්තාමය චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනය සඳහා සිනමා ශාලා සඳහා නිකුත්වනවා අහන්නට දකින්නට ලැබෙන්නේ ඉතාමත් විරල වශයෙන්. විශේෂයෙන්ම මෙය වාර්තාමය චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනය සඳහා මේ ආකාරයෙන් නිකුත් වුණු ප්‍රථම වතාව වශයෙන් තමයි හැඳින්වෙන්නේ. මේ නිසා මේ උසාවියේ නිහඬයි කියන වාර්තාමය චිත්‍රපටය සහ ශ්‍රී ලංකාවේ වාර්තාමය චිත්‍රපට බිහිවීම කියන කාරණය පිළිබඳව අද නොදුරු සිනමාවෙන් අපි කතාබහ කරන්නට තීරණය කළා. මේ කතාබහට අපි ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. භූපති, අපි පළමුවෙන්ම මේ කතාබහ ආරම්භ කරමු සයිලන්ස් ඉන් ද කෝට්ස්, එහෙමත් නැත්නම් මේ ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයි කියන සිනමා නිර්මාණය මේ ආකාරයෙන් සිනමා ශාලාවල මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වීම ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය පැත්තෙන් ගත්තහම කොයිතරම් දුරට වැදගත් කාරණයක්ද?
ඔව් සංජය, මේක ඉතාමත් වැදගත් සංදිස්ථානයක් ලංකාවේ සිනමා ඉතිහාසයේ. මොකද ලංකාවේ සිනමා අධ්‍යාපනය ගත්තත් සිනමා ඉතිහාසය ගත්තත් අධිපති ආකාරයකට අපිට ඇහෙන්නට දකින්නට තියෙන වාර්තා කියලා හම්බෙන අවකාශය තමයි රජයේ චිත්‍රපටි ආයතන, එහෙම නැත්නම් GFU කියන ආයතනය විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටි. ඒ අරින්න ලංකාවේ සිනමා ඉතිහාසයේ නැහැ. වාණිජ වශයෙන් ශාලාවල, ඒ කියන්නේ මිනිස්සු මුදල් ගෙවලා නරමන චිත්‍රපටියක් ලෙස අපිට කවදාවත් ලංකාවේ ඉතිහාසයේ වාර්තා චිත්‍රපටියක් හම් වෙලා නැහැ. මේක තමයි සංජය පළවෙනි වතාවට වාර්තා චිත්‍රපටියක් ලංකාවේ වාණිජ වශයෙන් මාධ්‍ය ප්‍රදර්ශනය සඳහා සීමිත ලෙස උදාහරණ ප්‍රථම චිත්‍රපටිය. ඉතින් මම හිතනවා වාර්තා චිත්‍රපටි සංස්කෘතියක් සහ වාර්තා චිත්‍රපටියක් කියන්නේ මොකක්ද සහ වාර්තා චිත්‍රපටියේ තියෙන විවිධත්වයක් කියන එක සාකච්ඡා කරනකොට මිනිසුන්ට ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට ඉතාම තීරණාත්මක අවස්ථාවක් කියලා. මොකද ලංකාවේ තවමත් ඉහළ මධ්‍යම පාන්තිකයන් තුළ පවා වාර්තා චිත්‍රපටි කියලා ගැනෙන්නේ එක්කෝ ලංකාවේ සංචාරක කර්මාන්තය වගේ දෙයක් ප්‍රවර්ධනය සඳහා කරන චිත්‍රපටි හරි, එහෙම නැත්නම් මේ තොරතුරු දැනගැනීමේ, එහෙමත් නැත්නම් නිකන් පත්තරයක වාර්තාවක් කියවුවා වගේ අදහස් පමණක් තිබිය යුතු චිත්‍රපටි විදිහට තමයි වාර්තා චිත්‍රපටි කියන අවකාශය දකින්නේ. මම හිතනවා ලෝකෙ තියෙන ස්වාධීන වාර්තා චිත්‍රපටි ධාරාව හෝ ඒ වගේ ආන්දෝලනාත්මක මාතෘකාරගත් චිත්‍රපටි සංස්කෘතිය පිළිබඳව, වාර්තා චිත්‍රපටි සංස්කෘතිය පිළිබඳව ලංකාවේ සිනමා ප්‍රේක්ෂකාගාරයට ඉතාම හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් එහෙම සිනමාව හුරු පුරුදු සිනමාව ගැන නිතර උනන්දු අයගෙන් එපිට උදවියට වාර්තා චිත්‍රපටයක් කියන දේ ගැන GFU එකේ දෘෂ්ටිවාදයෙන් එහාට ගියපු අදහසක් නැහැ. මම හිතනවා මේ දෘෂ්ටිවාදී පද්ධතිය බිඳින්න සිනමාකරුවෙක් ලෙස ප්‍රසන්න විතානගේ මේ ගත්ත උත්සාහය ඉතාමත්ම තීරණාත්මක සම්දිස්ථානයක් කියලා.
විශේෂයෙන්ම දැන් මේ සයිලන්ස් ඉන් ද කෝට් කියන චිත්රපටය, උසාවිය නිහඬයි කියන චිත්රපටය භූපති, මීට පෙර ශ්‍රී ලංකාවෙන් පිටත විදේශීය සිනමා උළෙලවල් වලදී, විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, මේ ආදී රටවල් වලදී මේ චිත්‍රපටය තිරගත වුණා. නමුත් මේ චිත්‍රපටය සඳහා මේ වාරණ නියෝගයක් ඉදිරිපත් වන්නේ මෙය ශ්‍රී ලංකාවේ මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් වෙදී. මේ වන විට යම්කිසි ආකාරයකින් ඉවත් වී ඒ සඳහා මහජන ප්‍රදර්ශනයට අවසර ලැබී තිබෙනවා. දැන් අපි මේ කාරණය ගත්තහම භූපති, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව වගේ රටවල් වල සමහරක් වෙලාවට මීටත් වඩා විවේචනාත්මක මට්ටමේ තියෙන වාර්තාමය චිත්‍රපටි, විශේෂයෙන්ම මේ රූපවාහිනිය ඔස්සේ පවා ප්‍රචාරය වෙන ආකාරය අපිට දකින්නට පුළුවන්. නමුත් දැන් ශ්‍රී ලංකාව තුළ උසාවිය නිහඬයි වාර්තාමය චිත්‍රපටය තිරගත වීමට සූදානම් වෙද්දී රටේ දේශපාලනය, රටේ මහජනතාව, රටේ අධිකරණ පද්ධතිය ඒ සඳහා ප්‍රතිචාර දක්වපු විදිය තරමක වෙනස් ලෝකයේ අනෙක් රටවල් සමග සංසන්දනය කිරීමේදී මේ කාරණේ ඔබ දකින්නේ කොහොමද?
ඔව් සංජය, මේක තරමක් සංකීර්ණ මාතෘකාවක්. මොකද මේක සමහර තොරතුරු සහ සමහර පසුබිම් පිළිබඳව යම්කිසි ආකාරයක තරමක් ව්‍යාකූල චිත්‍රයක් ජනමාධ්‍ය මගින්, ඒ වගේම සමාජ ජාල වෙබ් අඩවි මගින් තරමක තොරතුරු පළ වුණේ. ඇත්තටම මේ චිත්‍රපටිය සඳහා ආපු වාරණය පුද්ගලයෙක්, ඒ කියන්නේ මේ චිත්‍රපටියේ පාදක වන කතාවස්තුව වන අධිකරණයේ වෙච්ච යම්කිසි විදිහක දූෂිත ක්‍රියාවලියක් සම්බන්ධව මීට කලින් මේක සම්බන්ධයෙන් සටන් කරපු පුද්ගලයා තමයි රාවේ පත්‍රයේ හිටපු කර්තෘ විස්ටා ඉවත් මහත්තයා. අපි ඒක දන්නවා 90 දශකයේ මැද භාගයේ විශාල අර්ගලයක් ගෙන ගියාපු අධිකරණ පද්ධතියේ සිටින දූෂිත පුද්ගලයන්ට එරෙහිව මේ කාරණේදී පොතක් පළ වෙලා තියෙනවා නොනිමි අර්ගලය කියලා. මේ සිද්ධිදාමයට මූලික වුණා කියලා සලකන ලෙනින් රත්නායක කියන හිටපු මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් තමයි ඔහු ආ වැනිච්ච සිද්ධිදාමයක් තමයි මේ චිත්‍රපටිය සහ මේ පොත සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට මේක ලංකාවේ සාකච්ඡාවට භාජනය වෙච්ච කාරණයක්. පිටපතෙන් ගත්තම මේ චිත්‍රපටියට ආපු වර්ණ නියෝගය පැමිණීමේදී සිද්ධ වුණේ මේ පුද්ගලයා විසින් තමන්ට පෞද්ගලිකව අපහාසයක් සිද්ධ වෙනවා කියලා සාවියට ගියා මේ සම්බන්ධයෙන් යම් වර්ණ නියෝගයක් ලබා ගන්න. නමුත් මේ දෙපාර්ශ්වයේම කරුණු සලකලා බලලා චිත්‍රපටිය නැවත මුදා හැරියා. මේක නිල වශයෙන් චිත්‍රපටිය වර්ණ වීමක් නෙවෙයි, ඇත්තටම පුද්ගලයෙක් විසින් තමන්ට අපහාසයක් වුණා කියලා සලකලා කරපු ඉල්ලීමක්. නමුත් අපි දන්නවා ලංකාවේ චිත්‍රපට ඉතිහාසයේ චිත්‍රපටි වර්ණය වෙලා තියෙන්නේ මේ ආකාරයේ වක්‍ර ක්‍රමවලට. වැඩිපුරම ඍජු වර්ණයන්ට ලක් වෙච්ච අවස්ථා ඇත්තම අඩුයි. අපි ගත්තොත් මෑත ඉතිහාසයේ ගත්තත් වෘතාන්ත චිත්‍රපටි තුල සංජීව පුෂ්පකුමාරගේ චිත්‍රපටි, අශෝක හඳගමගේ චිත්‍රපටි, ප්‍රසන්න විදානගේම මීට කලින් කරපු චිත්‍රපටි, ඊටත් කලින් ඉතිහාසයට ගියම ගාමිණී ෆොන්සේකාගේ ඉඳලා විශාල චිත්‍රපටි ඉතිහාසයක් තියෙනවා වක්‍ර වර්ණයන්ට වැඩිපුර ලක් වෙච්ච. මෙතෙන්දී අපිව සලිත කරපු කාරණය තමයි අධිකරණ විසින් කෙටි කාලීනව හෝ මේ සම්බන්ධයෙන් දීපු වර්ණ නියෝගය. ඉතින් අපි මේක සමාජීයවත් සටන් කරා. මම හිතන්නේ අධිකරණ පද්ධතිය ඇතුළේදී මේක ජයග්‍රහණය කිරීමේ හැකියාව ලැබුණා අපිට උසාවිය ඇතුළේදී. නමුත් මම හිතන්නේ මේ ජයග්‍රහණය සංජය මම දකින්නේ නැහැ. මම මේ උසාවියේ නඩතිඳු අවස්ථා දින 3ක් පිස්සේ සාකච්ඡාවට ගෙන මේ දින 3ේ මම සහභාගී වුණා. එතෙන්දී මම දැකපු එක තමයි පැමිණිලි පාර්ශවයේ විසින් ඉතාමත්ම දුර්වල ආකාරයේ තර්ක තමයි මේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තිබ්බේ. මං හිතන්නේ ඒ කාරණේ නිසා තමයි ඉතාම පහසුවෙන් අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. නැති මේ වශයෙන්ුත් ඒක වළංගු භාවයක් නැති නිසා. නමුත් මම හිතන්නේ මේක අපේ ප්‍රකාශන නිදහසේ විශාල ජයග්‍රහණයක් කියලා. මොකද තාමත් ලංකාවේ සියලුම ආයතන පද්ධති සහ අපි ගත්තම මිනිස් ප්‍රජාව ගත්තම මම හිතනවා වාර්තා චිත්‍රපටියක් දිහා බලන බැහැ. මේ සම්බන්ධයෙන් තියෙන නෛතික රාමු සහ මේ සම්බන්ධයෙන් තියෙන සදාචාර කෝණ ඉතාමත්ම පටු සහ වික්ටෝරියානුවාදී පූර්ණ නූතන දැක්මක ඉන්නේ. මොකද මේ චිත්‍රපටියක් කියන දේ සම්බන්ධයෙන් තියෙන විවෘතභාවය සහ චිත්‍රපටියක් සම්බන්ධයෙන් තියෙන ලෝක මට්ටමේ තියෙන පුළුල් භාවය ඇත්තටම ලංකාවේ සංජය ඒ தත්ත්වය අපිට දකින්නට නැහැ. හැබැයි ඒ වගේම මම මේක පටු කරන්නේ නැහැ මේ දුර්වලතාවයේ හින්දා වෙච්චම ජයග්‍රහණයක් විදියට. අනිත් පැත්තෙන් ගත්තම කුමන ආකාරයක ජයග්‍රහණයක් මේකට ලබා ගත්ත එක වැදගත්. මොකද සංජය ඔබ දන්නවා සාමාන්‍යයෙන් නීති ක්ෂේත්‍රය ඇතුලේ මේ වගේ ජයග්‍රහණයක් ලැබුණම මේ වගේ දේවල් ඉතාමත් ඍජු ලෙස අර්ථකථනය කරලා නැහැ නීතිය ඇතුලේ. නමුත් පූර්වයෙන් අසන ලද අධිකරණ තීන්දු සලකා බලනවා පසු කාලීනව වෙනත් දෙයක් සලකා බලනකොට. උදාහරණයක් විදිහට මේ නඩු තීන්දුවේදී ගාමිණී ෆොන්සේකා මහත්මයා 70 ගණන් වල අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් නිරන්තරයෙන්ම සාකච්ඡාවට ගැනුණා. මොකද ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක සම්බන්ධ කාරණාත් එක්ක. මොකද මේ චිත්‍රපටියට තීන්දුව දීීමේදී මීට කලින් මේ වගේ දේවල් වලට තීන්දුව දීලා තියෙන්නේ කොහොමද කියලා. ඒක නිසා මම හිතනවා ඒ පැත්තෙන් ගත්තම උසාවිය නේදයි චිත්‍රපටියට හම්බෙච්ච නිදහස් කිරීම ඉතාම වැදගත්. අනාගත වාරණයන් පැමිණීමේදී අධිකරණය මීට කලින් කටයුතු කරේ කොහොමද කියන අපි කියන රෙෆරන්ස් එකක් විමර්ශකයක් අපේ යතේ දැන් තියෙනවා.
හොඳයි, මේ කාරණයෙන් ඔබට ගිහිල්ලා අපි ශ්‍රී ලංකාව තුළ මේ වාර්තාමය චිත්‍රපට බිහිවීම කියන කාරණය තරමක් පුළුල් විදියට කතා කළොත් භූපති, දැන් අපි දන්නවා මේ ශ්‍රී ලංකාව තුළ වාර්තාමය චිත්‍රපටි සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ මාධ්‍ය කතා කරන්න එහෙමත් නැත්නම් මහජනතාවට මේ වාර්තාමය ශ්‍රී ලංකාව තුළ වාර්තාමය චිත්‍රපට බිහිවනවා නම් ඒවා බලාගන්නට දැක බලාගන්නට අවස්ථාව ලැබෙන්නේ ප්‍රේක්ෂකයන්ට බොහොම අඩුවෙන් භූපති. දැන් අපි දන්නවා බටහිර රටවල් ගත්තාම වාර්තාමය චිත්‍රපට සමගින් බිහිවුණු සංස්කෘතියක් තියෙනවා වෙනම. විවිධාකාරයේ වාර්තාමය චිත්‍රපටි අපිට දැක බලා ගන්නට පුළුවන්. කලාත්මක බවින් ඉහළ වාර්තාමය චිත්‍රපටි, ඒ වගේම මේ වගේ තොරතුරු ඉදිරිපත් කරන වාර්තාමය චිත්‍රපටි. මේ කාරණය ගත්තහම භූපති, ශ්‍රී ලංකාව තුළ වාර්තාමය චිත්‍රපට බිහිවීම කියන කාරණය, ශ්‍රී ලංකාව තුළ වාර්තාමය චිත්‍රපටි සඳහා සංස්කෘතියක් බිහිවීම කියන කාරණය මොන වගේ තැනකද තියෙන්නේ මේ වන විට?
ඔව් සංජය, ඇත්තටම ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද ලංකාවේ තත්ත්වය ගත්තම ඉතාමත්ම කනගාටුදායක තැනක තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ වාර්තා චිත්‍රපටි බලන උදවියක් ඉන්නවා සංජය. ලංකාවේ මම හිතන්නේ විශේෂයෙන් සලකන්න ඕනේ, මම හිතන්නේ පදනම් ආයතනයේ දැන් අවුරුදු එකහමාරක් පමණ කාලයක් තිස්සේ මාස්පතා මාසෙකට එක දවසක් වාර්තා චිත්‍රපටි පෙන්නවා එහි ඩිජිටල් ෆිල්ම් අකඩමියකට සම්බන්ධ යම්කිසි සංවිධායකවරු කීප දෙනෙක් විසින් උත්සුක වෙලා. ඊට අමතරව ලංකාවේ යුරෝපීය චිත්‍රපටි උළෙල, මේ වගේ විවිධාකාරයේ චිත්‍රපටි උළෙලවල් වල වාර්තා චිත්‍රපටි නිරන්තරයෙන් පෙන්නනවා. ලෝක මට්ටමේ වාර්තා චිත්‍රපටි යනු කුමක්ද කියන එකට ලංකාවේ නිශ්චිත සිනමාව ගැන අවබෝධයක් තියෙන ප්‍රේක්ෂකාගාරයට හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් අපි ඉතින් එහා මට්ටමට ආපුවම සංජය, ඔබ දන්නවා සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයට ලංකාවේ රූපවාහිනී නාලිකා ගත්තත් යම්කිසි විදිහක ආందోళනාත්මක සිද්ධි කියන එක වාර්තා කිරීම සම්බන්ධයෙන් විශාල ගැටලු තියෙනවා. ඒ කියන්නේ වාර්තා චිත්‍රපටි ස්වරූපයෙන් හෝ වාර්තා රූපවාහිනී වැඩසටහන් ස්වරූපයෙන් ගත්තම එකාන්තයක තියෙනවා කුණු රසය සහිත කුණු විකුණන රූපවාහිනී වාර්තා වැඩසටහන් කලාවක්. අනිත් පැත්තෙන් තියෙන්නේ ජමත්ම ලඳ බොළඳාකාරයකට තොරතුරු වාර්තා කිරීමේ කලාවක්. මීට මේ දෙකෙන් පිටට ගියපු අපිට කියදැක, ඒ කියන්නේ ගවේෂණාත්මක හෝ එහෙමත් නැත්නම් යම්කිසි විදියක දේශපාලනික මතධර්ම, දේශපාලනික කියලා මම අදහස් කරන්නේ පක්ෂ දේශපාලනය නෙවෙයි, සමාජය සම්බන්ධයෙන් නිශ්චිත ව්‍යාපෘතියක් සහිත තර්මක සංයුක්ත මතධර්ම වාර්තා චිත්‍රපටි හෝ වාර්තා රූපවාහිනී කලාවක් මගේ අදහස ලංකාවේ වර්ධනය වෙලා නැහැ. සංජය ඔබත් මතක් කරා වගේ ලෝක මට්ටමේ විශාල නිදහසක් තියෙනවා. අපි ජනප්‍රියම චිත්‍රපටිය ගමුකෝ, ලෝකේ වාර්තා චිත්‍රපටි අතරින් මං හිතන්නේ විශාලම පිරිසක් බලපු විශාලම ආందోళනාත්මක ආందోళනයකට ලක් වෙච්ච විශාම ජනප්‍රියත්වයක් අත් කරගත්ත චිත්‍රපටිය මම හිතන්නේ සිනමා ඉතිහාසයේ මයිකල් මුව විසින් අධ්‍යක්ෂණය කරපු ෆැරන්හයිට් 9/11 කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටිය ගත්තම මේ චිත්‍රපටිය ඉතාම බරපතල චෝදනා, ඒ කියන්නේ මේ අපිට මේ උසාවියෙන් හඳයි චිත්‍රපටියට සාපේක්ෂව බැලුවොත් ඊට වඩා ජාත්‍යන්තර මට්ටමේ, ඊට වඩා දරුණු මට්ටමේ විවේචන බරපතල ගණනාවක් ලෙනින් රත්නායකට වඩා ඉහළ පුටුවක හිටපු ජෝර්ජ් බුෂ් කියන ජනාධිපතිවරයාට එරෙහිව මයිකල් මුවගේ චිත්‍රපටිය විසින් උගුරු කරනවා. එතකොට මේ එකක්වත් ඔප්පු වෙච්ච දේවල් නෙවෙයි. ඔහු අවසාන වශයෙන් වූ අල්කයිඩා සංවිධානයත් එක්ක, එහෙම නැත්නම් ජිහාඩ් එකත් එක්ක ජෝර්ජ් බුෂ්ගේ තියෙන වෙළඳ සම්බන්ධකම් පවා යම් කී ආකාරයකට ඔහු හෙළිදරව් කරන්න උත්සාහ කරන යම් තර්කණයක් ඇතුළත. එතකොට මේ චිත්‍රපටිය මට මතකයි ඇමරිකාවේ සිනමාශාලා 800ක පමණ තිරගත් වුණා. විශාල ප්‍රමාණයක ජනාධිපතිවරණය ඔන්න මෙන්න තියෙද්දි. නමුත් මේකෙන් ඇතර මේ ජනාධිපති වර්ණය, නමුත් අපි දන්නවා ජෝර්ජ් බුෂ් ජයග්‍රහණය කරා. නමුත් මේ චිත්‍රපටිය වර්ණය කරන්න හෝ අතුරු තහනම් නියෝග වලට යන්න හෝ අපහසයක් විදියට සලකන්න ගියේ නෑ. මට හිතේ මේ සංස්කෘතිය ඇමරිකාව වගේ රටක පවා ගොඩනැගිලා දිනවා. ඔබ ගත්තා වගේ ලෝකෙ වටේම ගත්තත්, ඕස්ට්‍රේලියාව ගත්තත්, එහෙම නැත්නම් ෆ්‍රාන්සිය ගත්තත්, ඉන්දියාව ගත්තත්, විශේෂයෙන් චීනය ගත්තත්, චීනයේ ඇතුලේ චිත්‍රපටි ප්‍රදර්ශනය කෙසේ වෙතත් චීනය පිළිබඳව ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටි කිරීමේ බරපතල ඉතිහාසයක් තියෙනවා, සම්ප්‍රදායක් තියෙනවා. ප්‍රධාන රාජ්‍ය ධාරාවෙන් එපිට ස්වාධීන චිත්‍රපටි නිෂ්පාදනයේ මම හිතන්නේ මේක සංජය දැනුම පිළිබඳව ගැටලුවක්, අපේ නීති ක්ෂේත්‍රයේ ඉන්න උදවිය සහ ඉතුරු ක්ෂේත්‍රවල තියෙන උදවියට වාර්තා චිත්‍රපටි පිළිබඳව තියෙන දැක්ම මං හිතන්නේ ඉතාම පටු තැනක තියෙන්නේ. ඒකින් නමුත් මම හිතනවා මේ උසාවිති ඉන්දුව හරි වැදගත්, මේ වගේ චිත්‍රපටි නිදහස් කරන්න පුළුවන් කියන තැනට මං හිතන්නේ අතිශයින් ගරු කළ යුතු අධිකරණයේ තීන්දුවද. මොකද අපිට අවම නිදහස ලබාගත යුතුයි මං හිතන්නේ අධිකරණ පද්ධතිය හරහා ඉතුරු සටන් කියන අතරේ. මම හිතන්නේ ඒක අතිශයින්ම වැදගත් කියලා. මම ඒ අතින් ඉතාමත්ම සන්තෝෂ වෙනවා මේ චිත්‍රපටිය ලැබපු ජයග්‍රහණය පිළිබඳව. මොකද එක පැත්තකින් වාර්තා චිත්‍රපටි පිළිබඳව සංජය පසුගිය සති දෙක තුනේ ලංකාවේ විශාල සාකච්ඡාවක් ඇති වුණා. අනිත් පැත්තෙන් මේ චිත්‍රපටිය සාමාන්‍යයෙන් තිරගත වුණා නම් මට හිතෙන්නේ ලැබෙන નિયમિત අවධානයට වඩා විශාල පරිසරයක් විශාල අවධානයක් ලැබුණා. මේ චිත්‍රපටයේ ශාලා 4ක පමණයි තිරගත වෙන්න નિયમિતව තිබ්බේ. මම හිතන්නේ මේ ආందోళනය හොඳයි. දැන් ශාලා 8ක දර්ශන වාර දෙක බැගින් තිරගත වෙනවා.
හොඳයි භූපති, එහෙමනම් බොහොම ස්තුතියි. ඔබට පුළුවන් මෙවර නොදුරු සිනමාව සහ අපගේ පසුගිය නොදුරු සිනමාව විශේෂාංග සමගින් එක්වන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ. අපගේ වෙබ් අඩවිය ඔස්සේ මාසික විශේෂාංග සඳහා වෙන්නුණු වෙනමම අංශයක් ඇති බව, වෙනමම බ්ලොග් එකක් ඇති බව මේ මොහොතේ ඔබට මතක් කර දෙන්නට කැමතියි. අපගේ වෙබ් අඩවිය sbs.com.au/sinhalese, ඒ වගේම Facebook පිටුව facebook.com/sbs කියන Facebook පිටුව ඔස්සේ ඔබට පුළුවන් නොදුරු සිනමාව ඇතුළු අපගේ අනෙකුත් මාසික විශේෂාංග සමගින් එක්වන්නට. අපි අදට නොදුරු සිනමාවෙන් සමුගෙන යන්නේ 2008 වසරේ ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ සම්මානනීය සිනමා නිර්මාණයක් වූ ආකාශ කුසුම් චිත්‍රපටයට නිර්මාණය වූ මේ ගීතයත් සමගින්. ලැබෙන මාසයේදීත් හමුවෙමු නොදුරු සිනමාව සමගින් තවත් මෙවන් සිනමා නිර්මාණයක් පිළිබඳව කතාබහ කරන්නට.
අදහස වසා මාලවන් පුරා මල් සුවඳ සලා මල් හීන වැසි වැටේන විල් තෙරේ උණ පඳුරු සෙවනේ රෝස මල් සිප ඇදෙන පෙම් සුළඟේ ආකාස කුසුම් යහනාරේ මට දැනෙනවා ආදරේ මට හැඟෙනවා ගන්න එමින් සඳ වතුර සඳ දිගේ ගලනවා මට ආදරේ හැඟෙනවා මට ආදරේ හැඟෙනවා මගේ සිත ළඟ නතර වේලා පින්වමර තුඩින් මුවරද සැලෙමින් විල්තරේ මල් සුවඳ ගලනවා මට ආ